SBS Radio.
සුපුරුදු පරිදි අපි සූදානම් ක්‍රීඩා පිටියේ තත්ත්වෙත්ති විමසා බලන්නට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ. අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි දැනගන්නට කැමති ඊයේ දිනේදී නිමාවට පත්වුණ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනේ නිමාවට පත්වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ස්ථාවරය පිළිබඳව තොරතුරු අපි පළමුවෙන්ම ඔබගෙන් දැනගන්නට කැමති.
සංජය, මම හිතන්නේ ශ්‍රී ලංකේය ක්‍රිකට් වංශ කතාවේ ප්‍රථම වතාවට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ස්ථිර නායකයෙකු, ස්ථිර පුහුණුකරුවෙකු, කළමනාකරුවෙකු, ඒ වගේම ස්ථිර ක්‍රිකට් පාලක මණ්ඩලයෙකුත් නොමැතිව ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට පිවිසෙන ප්‍රථම අවස්ථාව තමයි මෙය. කෙසේ වෙතත් මෙම තරංගාවලියට ආරම්භයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ලට පිවිසෙන්නේ තරංගාවලි ජයග්‍රහණයක් සමගින් තරංගාවලිය ආරම්භ කිරීමේ බලාපොරොත්තුවත් සමගයි. අවසන් වතාවට ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව මුණ ගැසෙන්නේ 2016-2017 තරංගාවලියේදී දකුණු අප්‍රිකාවේදී. එහිදී 3-0 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරංගාවලිය පරාජයට පත්වනවා. දකුණු අප්‍රිකාව අවසන් වතාවට ශ්‍රී ලංකාවේ තරගාවලියකට එක්වන්නේ 2014 වසරේදී. එහිදී ගාලු තරගය ලකුණු 153කින් ජයග්‍රහණය කරන්නට දකුණු අප්‍රිකාවට හැකියාව ලැබෙනවා. ඒ වගේම දකුණු අප්‍රිකාව මේ තරගාවලියට එක්වන්නේ ටෙස්ට් වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයට පත්වීමේ බලාපොරොත්තුවත් සමගයි. ඉන්දියාව තමයි ප්‍රථම ස්ථානයේ සිටින්නේ ලකුණු 125ක් සමගින්. දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයේ සිටිනවා ලකුණු 112ක් සමගින්. ශ්‍රී ලංකාව සිටින්නේ 6 ස්ථානයේ ලකුණු 91ක් පමණයි. කෙසේ වෙතත් මේ තරගාවලිය ජයගත හොත් ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනවා එක් ස්ථානයක් ඉදිරියට ගමන් කරන්නට. යනුව මේ තරගාවලිය සමස්තයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාව පැත්තෙන් කුසල් මෙන්ඩිස් කියන පිතිකරුවාට ඉතාමත්ම තීරණාත්මකයි. ඔහු ඒ බව සනාථ කළා තරගයේ ප්‍රථම දිනේදීම. ලකුණු 2000 සම්පූර්ණ කරන්නට සමත් වුණා ටෙස්ට් ලකුණු 2000. ඒ වගේම දකුණු අප්‍රිකාව පැත්තෙන් ඩේල් ස්ටේන්ට තවත් කඩුලු 3ක් පමණයි අවශ්‍ය වන්නේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා බවට පත්වන්නට. ඒ වගේම හෂිම් මම්ලාට තවත් ලකුණු 18ක් අවශ්‍ය වෙනවා ටෙස්ට් ලකුණු 9000 සීමාව පසු කර යන්නට. මෙන්න මේ අවස්ථා කිහිපයක් සමගින් තමයි මේ තරගාවලිය ආරම්භ වන්නේ කියන්නට ඕනේ. 2014 වසරෙන් පසුව ශ්‍රී ලංකාව මේ දක්වා ටෙස්ට් තරඟ 19කට මුහුණ දී තිබෙනවා. ඉන් තරඟ 11ක් ජයග්‍රහණය කරන්නටත් ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. සමස්තයක් ලෙස ගාල්ලේදී මීට පෙර තරඟ 30කට සහභාගී වී ඉන් තරඟ 17ක් ජයග්‍රහණය කරන්නටත් ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ජයග්‍රාහි ප්‍රතිශතය 56%ක් සමගින් තමයි ශ්‍රී ලංකාව ගාල්ලට පිවිසෙන්නේ. ඒ අනුව තරඟය ප්‍රතිඵලයක් සහිතව නිමාවන ලකුණු ප්‍රථම දිනේ අවසන් වන විටම අපට දැක ගන්නට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාව ප්‍රථම දිනේදීම තමන්ගේ ප්‍රථම ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 287ක් පමණයි ලබා ගන්නේ. එහිදී වාර්තා වූ සුවිශේෂිතම ලක්ෂණය වන්නේ ආරම්භක පිතිකරු විමුත් කරුණාරත්න නොදැවී ලකුණු 158ක් වාර්තා කිරීමයි. මේ ඔහුගේ 8 ටෙස්ට් ශතකයයි. ඒ වගේම ලකුණු 150 සීමාව ඉක්මවා ගිය සිව්වන අවස්ථාව ලෙසත් මෙය වාර්තා වනවා. ඒ වගේම මෙහි අනෙක් විශේෂත්වය තමයි මේ ඔහුගේ 50 ටෙස්ට් තරගයයි. අනුව 50 ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ 3 ශ්‍රී ලංකේය පිතිකරුවා බවටත් දිමුත් කරුණාරත්න වාර්තා පොත් අතරට එක්වනවා. ඔහු සහ ලක්ෂාන් සඳකයන් අවසන් කඩුල්ල සඳහා ලකුණු 63ක ඉතාමත්ම වටිනා සම්බන්ධතාවක් ගොඩනැගුවා. මේ නිසාවෙන් තමයි ශ්‍රී ලංකාව ලකුණු 287ක් දක්වා ගමන් කළේ. ඒ වගේම සුරංග ලක්මාල් සමත් වුණා 9 කඩුල සඳහාත් දිමුත් කරුණාරත්න සමගින් එක් වී ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන යන්නට. කියන්නට ඕන කාරණාවක් තිබෙනවා සංජය. ධනංජය සිල්වා, ඇන්ජලෝ මැතිව්, රොෂෙන් සිල්වා මීට වඩා වැඩි දායකත්වයක් අනිවාර්යෙන්ම ලබා දිය යුතුයි. තමන් ඉදිරියට තව දුරටත් ටෙස්ට් කණ්ඩායමේ රැඳී සිටිනවා නම් නැතිනම් ඔවුන්ගේ දායකත්වය මෙම තරගයේ ප්‍රථම ඉනිමේදී ඉතාමත්ම අවම මට්ටමක තිබුණු බව සඳහන් කරන්නට ඕනේ. මෙම තරගයට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ සුරංග ලක්මාල්ගේ නායකත්වයෙන් තමයි. ඔහු තමයි තාවකාලික නායකයා ලෙස කටයුතු කරන්නේ. ප්‍රථම දිනේ නිමාවට පත්වන විට දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් බිඳ වැටි ලකුණු 4ක් ලබා සිටියා තමන්ගේ ප්‍රථම ඉනිම සඳහා. ඒ අනුව ප්‍රථම දිනේ නිමාවට පත්වන්නේ එම දිනේ කණ්ඩායම් දෙකටම වාසි සහ අවාසි සහගතව නිමා වූ දිනයක් ලෙසයි. අපි බලමු නියත ප්‍රතිඵලයක් සහිතව තමයි මේ තරගයේ නිමා වීමට ඉඩ තිබෙන්නේ. එළඹෙන සතියේදී ඒ පිළිබඳව තොරතුරු අපි කතා බහ කරමු සංජය.
එවගේම රංගන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ දිනේෂ් චන්දිමාල්ටත් ඒ වගේම පුහුණුකරු චන්දික හතුරුසිංහටත් කලමනාකරුහටත් යම්කිසි ආකාරයකින් තරඟ තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පසුගියදා තීරණය කළා. මේ ප්‍රවෘත්තිය විශාල වශයෙන් ජාත්‍යන්තරය තුලත් කතාබහට ලක්වන ආකාරය අපි දැක්කා. අපි දැනගන්නට කැමතියි මේ පිළිබඳ තොරතුරු.
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ප්‍රථම ටෙස්ට් තරඟයට පෙර දිනේ රාත්‍රියේ තමයි සංජය මේ පරීක්ෂණය පැවැත්වුණේ. ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6ට පමණ ආරම්භ වූ මේ පරීක්ෂණය පැය 5ක පමණ කාලයක් පුරාවට දිව ගියා. කෙසේ වෙතත් මෙහි ප්‍රතිඵලය පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් වයි සිටියේ අවම වශයෙන් ටෙස්ට් තරඟ දෙකක තහනමක් හිමිවන බවට. නමුත් එය ඊට වඩා වැඩි තරඟ තහනමක් දක්වා ගමන් නොකිරීමට තමයි ශ්‍රී ලංකාව වග බලා ගත යුතු තිබුණේ. කෙසේ වෙතත් අවසානයේදී ටෙස්ට් තරඟ දෙකක තහනමක් පමණයි මොවුන් තිදෙනාට එල්ල වුණේ. මේ පරීක්ෂණයේදී ශ්‍රී ලංකාව යම් ආකාරයකින් උත්සාහයක් ගෙන තිබෙනවා ඔප්පු කර පෙන්වන්නට. කොදෙව්වන් සමගම තරඟය ආරම්භ කිරීමට පැය දෙක මාරක කාලයක් ප්‍රමාද වූයේ පූර්ණ වශයෙන්ම ශ්‍රී ලංකාවේ වරදක් නිසා නොවන බව. නමුත් එය ICC විසින් පිළිගත්තේ නැහැ මක් නිසාද යත් මීට ප්‍රථම ශ්‍රී ලංකාව වෙනුවෙන් මොවුන් තිදෙනා පිළිගෙන තිබුණා අදාළ වරදට තමන් වරදකරුවන් බව. ඒ අනුව ඔවුන්ට ICC නීති රීති මාලාව අනුව ලෙවල් 3 නැතිනම් තුන්වන කාණ්ඩයේ වරදක් නිසාවෙන් ප්‍රසාද ලකුණු 3ක් අහිමිවනවා. ඊට අදාළව තමයි තරඟ දෙකක තහනමක් හිමි වුණේ. යම් ආකාරයකින් ප්‍රසාද ලකුණු 8ක් අහිමි වුණා නම් මොවුන්ට තවත් එක් දින තරඟ 4ක තහනමක් හිමිවීමට ඉඩ තිබුණා. නමුත් මෙය තරඟ දෙකකින් අවසන් වීම පිළිබඳව ශ්‍රී ලංකාව යම් ආකාරයකින් සතුටට පත් විය යුතුයි. දිනේෂ් චන්දිමාල්ට හැකියාව තිබෙනවා ටෙස්ට් තරඟ දෙක තුළ ක්‍රීඩක විවේකාගාරය තුළ රැඳී සිටින්නට. නමුත් කලමනාකරුට සහ පුහුණුකරුට ඒ අවස්ථාව හිමිවන්නේ නැහැ. නමුත් ප්‍රථම ටෙස්ට් තරඟයේ අවසන් වීමෙන් පසුව දෙවන ටෙස්ට් තරඟයේ ආරම්භ වන තුරු අතර කාලය තුළ චන්දික හතුරුසිංහට අවස්ථාව ලැබෙනවා ශ්‍රී ලංකාවේ පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නට. මේ තරඟාවලිය තුළ ශ්‍රී ලංකාවේ වැඩ බලන පුහුණුකරුවා ලෙස තිලන් සමරවීරපත් කරන බවට තමයි ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබෙන්නේ. ඒ අනුව තමයි මේ තරඟයට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ. සමස්ත තරඟාවලියටම තරඟ දෙකක් පැවැත්වෙනවා. ටෙස්ට් තරඟාවලියට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ නිත්‍ය නායකයා, නිත්‍ය පුහුණුකරුවා සහ නිත්‍ය කලමනාකරුවෙකු නොමැතිවයි.
රංගන දැන් අපි මල්ල ක්‍රීඩාවට අවධානය යොමු කරමු. ලෝක ශූරතා කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරඟාවලිය ෆින්ලන්තයේදී ක්‍රියාත්මකයි. මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් පිළිබඳව තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
සංජය, පසුගිය කාල සීමාවේදී ශ්‍රී ලංකාව මල්ල ක්‍රීඩාව පැත්තෙන් පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කළ බව අප අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළා. ඒ අනුව 17 වන ලෝක ශූරතා යොවුන් මල්ල ක්‍රීඩා තරඟාවලිය ෆින්ලන්තයේදී පැවැත්වෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ දක්ෂතා පිළිබඳව මේ වන විට ජාත්‍යන්තරයේ අවධානය හිමි වී තිබෙනවා. පදක්කමක් හිමි කරගන්නට තවමත් අවස්ථාව හිමි වී නැහැ. පසුගිය 10 වනදා ආරම්භ වූ තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 11 දෙනෙකු සහභාගී වනවා. වයස අවුරුදු 20 පහළ ජාත්‍යන්තරයේ සිටින්නා වූ සුපිරිතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමයි මේ තරඟාවලියට එක්වන්නේ. මෙහිදී ශ්‍රී ලංකාවේ බොහෝ දෙනාගේ අවධානය හිමි වී තිබෙන්නේ මීටර 400 ඉසව්ව නියෝජනය කරන අරුණ දර්ශන වෙතයි. ඔහු සමත් වුණා අවසන් පූර්ව තරගයේ වෙත මෙහිදී සුදුසුකම් ලබා ගන්නට. එහිදී ඔහු වාර්තා කළ කාලය 46.81. නමුත් අවසන් පූර්ව තරගයේ ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. එහිදී ඔහුට හිමි වුණේ 5 වන ස්ථානයයි. 46.75 තමයි ඔහු ඉසව්ව නිමා කර තිබෙන්නේ. ඒ අනුව ඔහුට හැකියාව ලැබෙන්නේ නැහැ අවසන් මහා තරගයට පිවිසෙන්නට. නමුත් මේ ක්‍රීඩකයා මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳව ශ්‍රී ලාංකිකයින් වශයෙන් අතිශයින්ම සෑහීමකට පත්විය යුතුයි, සතුටට පත්විය යුතුයි. අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් තබා ගැනීමේ හැකියාව අපට තිබෙනවා. තවත් දිනකින් මොවුන් සහභාගී වෙනවා මීටර 400 සහයිදි වීමේ තරගයට. එහිදී ශ්‍රී ලංකාවට යම් ආකාරයක බලාපොරොත්තුවක් තිබෙනවා. මේ වන විට ආසියානු කලාපයේ වයස අවුරුදු 20 පහළ කනිෂ්ඨ ශූරයා බවට පත් වී තිබෙන්නේ අරුණ දර්ශනයි. එහිදී ඔහු 45.79 කාලයක් වාර්තා කර තිබුණා. යම් ආකාරයකින් ඊට ආසන්න කාලයක් මෙම තරඟයේදී වාර්තා කරන්නට අරුණ දර්ශනට හැකියාව ලැබුණා නම් නියත වශයෙන්ම ඔහු අවසන් මහා තරඟයට පිවිසෙනවා. නමුත් දින කිහිපයකට කලින් අප පින්ලන්තයට ගියේ නැහැ. මෙන්න මේ කරුණු කාරණා කිහිපයක් ඔහුට බලපෑවා වන්නට පුළුවන්. ඉතාමත්ම සීතල සහිත කාලගුණයක් තිබෙන බව තමයි අපට වාර්තා වන්නේ. මෙන්න මේ කරුණු කාරණාවලට අනුගත වන්නට ඔහුට කාලයක් නොමැති නිසාවෙන් වන්නට පුළුවන් මේ දක්ෂතාවට ළඟා වීමට නොහැකි වුණේ. නමුත් ඉතාමත්ම සතුටට පත්විය හැකි, සැහිමකට පත්විය හැකි අපගේ අනාගතය පිළිබඳව. ඒ වගේම මීටර 100 කාන්තා ඉසව්ව වෙනුවෙන් අමෂාද සිල්වා සමත් වුණා අවසන් පූර්ව තරඟයට පිවිසෙන්නට. නමුත් ඇයගේ කාල සීමාවන් අනුව නම් ඇය සිටින්නේ දහම් නමවන ස්ථානයේ ඇයට හැකියාවක් ලැබීමට ඉඩක් නැහැ. බොහෝ විට අවසන් මහා තරගයට ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේදී එම තරගය පැවැත්වීමටත් නියමිතව තිබුණා. ඒ අනුව මෙම සමස්ත තරගාවලියේ අවසන් ප්‍රතිඵලත් සමගින් අපට හැකියාව තිබෙනවා සංශය ලබන සතියේදී තොරතුරු කතා බහ කරන්නට.
රංගනේ වගේම පසුගියදා යම්කිසි ආකාරයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකින් කිහිප දෙනෙක් ඉඟි පළ කර තිබෙනවා. ඉතාමත් ඉක්මනින් ඔවුන් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් විශ්‍රාම ගැනීමට බලාපොරොත්තු වන බව අපි මේ පිළිබඳව තොරතුරුත් ඔබගෙන් දැනගන්නට කැමතියි.
රංගන හේරත් තමයි ප්‍රථමයෙන්ම සඳහන් කර සිටියේ මේ වසර අවසන් වන විට බොහෝ විට තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ඉඩ තිබෙන බව. ඔහු ඉංගියක් පළ කර තිබුණා. මේ වසර අවසානයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙනවා. එහිදී ටෙස්ට් තරඟ තුනක් පැවැත්වෙනවා. ඒ ටෙස්ට් තරඟාවලියෙන් පසුව බොහෝ විට තමන් ජාත්‍යන්තරෙන් සමු ගැනීමට බලාපොරොත්තු වන බව. රංගන හේරත් පමණයි මේ වන විට ජාත්‍යන්තර තලයේ සිටින්නේ. 90 දශකයේදී ටෙස්ට් වරම් හිමි කරගත් ක්‍රීඩකයෙකු ලෙස මේ දක්වා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් වසර 18කට වැඩි කාලයක් ඔහු ජාත්‍යන්තරයේ තරඟ වදිනවා. ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ටෙස්ට් වරම් හිමි කරගෙන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයා බවට පත්වන්නේ රංගන හේරත්. ඔහු වසර 18කට වැඩි කාලයක් ශ්‍රී ලංකාව නියෝජනය කළා. කෙසේ වෙතත් 1999 සැප්තැම්බර් මාසයේදී ටෙස්ට් වරම් හිමි කරගන්නා රංගන හේරත් ඔහුගේ තරඟ දිවියේ අවසන් වසර 9 තුළ තමයි ඔහු හිමි කරගත් සමස්ත ටෙස්ට් කඩුලු 418න් 90%ක් හිමි කරගන්නට සමත් වී තිබෙන්නේ. ඒ කාල සීමාවේදී තමයි ඔහුට එක දිගට ටෙස්ට් තරඟ සඳහා සහභාගි වීමට අවස්ථාව හිමි වුණේ. එනුව මේ සුවිශේෂී ක්‍රීඩකයා තමන්ගේ සමු ගැනීම පිළිබඳව මේ ආකාරයෙන් ජාත්‍යන්තර මාධ්‍යයට පසුගියදා අදහස් දක්වා සිටියා.
විශේෂයෙන් ඕනෑම ක්‍රීඩකයෙකුට ක්‍රීඩාව නවත්තන්න කාලයක් එනවා. ඉතින් මම හිතනවා මමත් ඒ වගේ තීරණයකට එන්න ඕනේ කාලය තමයි ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් මේ තරඟාවලිය විශේෂයෙන් දකුණු අප්‍රිකාවන තරඟාවලිය අවසන් වුණාට පස්සේ මම කණ්ඩායමේ නායකයා පුහුණුකරු ඒ වගේම තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ක සාකච්ඡා කරලා අනිවාර්යෙන් තීරණයක් ගන්නවා. සමහර විට මගේ අවසාන තරඟාවලිය ඉදිරියේ පැමිණෙන එංගලන්ත තරඟාවලිය වෙන්න පුළුවන්.
ඒ වගේම සංජය ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන ලසිත් මාලිංග වගේම නුවන් කුලසේකරත් මේ වසර අවසානයේදී තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ඉඩ තිබෙන බවට ඉඟි පළ කර තිබෙනවා. මේ අතරින් ලසිත් මාලිංග විශේෂයි ඔහු සඳහන් කර තිබෙනවා තවදුරටත් තමන්ගේ සේවය ශ්‍රී ලංකාවට අවශ්‍ය නැතිනම් තමන් ඉතාමත්ම මෑතකදී සමු ගැනීම නිල වශයෙන් නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව අපි බලමු. ඉදිරියේදී ඔවුන් දෙදෙනා පිළිබඳවත් අපට තොරතුරක් වාර්තා කිරීමට හැකියාව ලැබේ සංජය.
රංගන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ බංග්ලාදේශ් ඒ කණ්ඩායම අතර බංග්ලාදේශයේදී පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට යම්කිසි ආකාරයක ජයග්‍රහණයක් අත්කර ගැනීමට හැකි වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. අපි දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ බංග්ලාදේශ ඒ කණ්ඩායම අතර සියුදින ක්‍රිකට් තරඟ තුනක් පැවැත්වුණා. තුන්වන තරඟය තමයි ඊයේ දිනේදී නිමාවට පත්ුණේ. එම තරඟයෙන් ශ්‍රී ලංකාව සමත් වුණා ඉනිම්බකින් සහ ලකුණු 38කින්. බංග්ලාදේශ ඒ කණ්ඩායම පරාජයට පත් කරමින් සමස්ත තරඟාවලිය එකට බිඳුවක් ලෙස ජයග්‍රහණය කරන්නට. මෙහි විශේෂත්වය සංජය ප්‍රථම සහ දෙවන තරඟ දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වන විට ශ්‍රී ලංකාව තුන්වන තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වීමයි. බංග්ලාදේශය තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 167ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකාව තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 312ක් ලබා ගන්නට සමත් වනවා. නමුත් බංග්ලාදේශ කණ්ඩායම ඊයේ දිනේදී සියලන් දැවී යනවා තමන්ගේ දෙවන ඉනිමට ලබා ගන්නේ ලකුණු 107ක් පමණයි. මෙහිදී මලින්ද පුෂ්පකුමාර කඩුලු 6ක් බිඳ හෙලීමට සමත් වෙනවා. ඒ වගේම ප්‍රභාත් ජයසූරිය සහ ශේහාන් ජයසූරිය කඩුලු 2 බැගින් බිඳ හෙලීමටත් සමත් වෙනවා. මෙම තරගයේ වීරයා සම්මානය ශේහාන් ජයසූරිය හිමි කර ගන්නා විට ලහිරු තිරිමාන්න මෙම තරඟාවලියේ වීරයා සම්මානය හිමි කර ගන්නට සමත් වෙනවා. මින් අනතුරුව පැවැත්වීමට නියමිතයි එක් දින තරඟ තුනක්. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයගෙන කටයුතු කිරීමට නම් කර තිබෙන්නේ තිසර පෙරේරායි. මේ වන විට තිසර පෙරේරා එංගලන්ත ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්තයේ නියෝජනය කරමින් ප්‍රාන්ත 20x20 තරඟාවලියට සහභාගී වෙමින් සිටින්නේ. ඔහු ඉන් අනතුරුව බංග්ලාදේශයට ළඟා වීමට නියමිතයි. ප්‍රථම එක්දින තරඟය එළඹෙනදා 17 ආරම්භ වනවා. දෙවන තරඟයේ 19 සහ තුන්වන තරඟයේ 22 පැවැත්වීමට නියමිතයි. මේ සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට උපුල් තරංග නම් කර තිබෙනවා. ඒ වගේම නවක ක්‍රීඩකයින් වන චරිත් අසලංක සම්මුවෂාන් වගේම විනෝත් බානුක නම් කර තිබීමත් ඉතාමත්ම විශේෂිත අවස්ථාවක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. උපුල් තරංග මේ සඳහා නම් කර තිබෙන්නේ දකුණු අප්‍රිකානු එක්දින තරංගාවලිය සඳහා අධ්‍යක්ෂීම් ලබා දීමටයි. එනුව මේ තරංගාවලියේ තොරතුරු අපට හැකියාව තිබෙනවා සංජය එළබෙන සතියේදී කතා බහ කරන්නට.
රංගනේ වගේම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු හට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරංගාවලිය තුළ යම්කිසි ආකාරයක නව ගිවිසුමකට එළඹීමට අවස්ථාව ලැබී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. අපි දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
සංජය, චමරි අතපත්තු පමණයි මෙවර යෝක්ෂය ප්‍රාන්තය නියෝජනය කිරීම සඳහා තෝරාගෙන තිබෙන්නේ පසුගිය වර නියෝජනය කළ විදෙස් ක්‍රීඩිකාවන් අතරින් ඇය පමණයි මෙවර යෝක්ෂය ප්‍රාන්ත කණ්ඩායමේ නම් කළ ක්‍රීඩිකාවන් 15 දෙනා අතරට එක් වී තිබෙන්නේ. ඒ අනුව ඇයගේ මේ තෝරාපත් කර ගැනීම ඉතාමත්ම විශේෂිත නම් කිරීමක් ලෙස අපට සැලකීමට හැකියාව තිබෙනවා. මේ තරංගාවලිය ජූලි මාස 22 ආරම්භ වීමට නියමිතයි. 2017 තරංගාවලිය යෝක්ෂය කණ්ඩායම ඉතාමත්ම හොඳින් තරඟ වැදුනේ නැහැ. නමුත් ඔවුන් මෙවර තරංගාවලිය වෙත ඉතාමත්ම ඉහළ අවධානයක් යොමු කර තිබෙනවා. මෙම තරංගාවලිය පිළිබඳව කතා බහ කරන විට චමරේ අතපත්තු අප සමගින් සඳහන් කර සිටියා සංජය, ඉතාමත්ම බලාපොරොත්තු සහගතව මේ තරංගාවලියට එක්වන බව. එයනුව මේ අවස්ථාව සමස්ත ශ්‍රී ලංකේය ක්‍රිකට් ක්‍රීඩාවටත් සුවිශේෂී අවස්ථාවක් ලෙස නම් කිරීමට ඇය මෙහිදී අමතක කළේ නැහැ සංජය.
රංගනේ වගේම අපි මීට පෙර වැඩසටහන් කීපයකදී කතා බහ කළා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත මේ ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලියට සමාන LPL තරඟාවලිය පිළිබඳව. මේ තරඟාවලිය පිළිබඳව වාර්තා වන තොරතුරුත් අපි දැනගන්නට කැමැති ඔබගෙන්.
මේ තරඟාවලිය පිළිබඳව වාර්තා වන නවතම තොරතුර තමයි සංජය, මේ තරඟාවලිය අත්හරදමා තිබෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව තමයි නියමාකාරයෙන් ක්‍රියාත්මක වන ක්‍රිකට් පාලනයක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ නොමැතිවීම. ඒ අනුව මෙම තරංගාවලිය සඳහා නම් කළ තරංගාවලි අධ්‍යක්ෂවරයා වන රොසල් ආනල් පසුගියදා ට්විටර් පණිවිඩයක් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා මේ තරංගාවලිය දින නියමයක් නොමැතිව කල්ගිය බවට. අගෝස්තු මාස මැදදී තමයි මේ තරංගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ. නමුත් මේ වන විට නියමාකාරයෙන් වෘත්තීය මට්ටමේ ක්‍රිකට් පරිපාලනයක් ශ්‍රී ලංකාව තුළ නොමැති නිසාවෙන් මේ තරංගාවලිය අත්හැර දමා තිබෙනවා. අවස්ථා තුනක් උත්සාහ කළා මේ තරංගාවලිය සංවිධානය කරන්නට. නමුත් ඒ සෑම අවස්ථාවකම එය අසාර්ථක වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මසක විරාමයක් හිමි වී තිබෙනවා. අගෝස්තු මාසයේ සිට සඳහන් කරනවා නම් අගෝස්තු 14 වෙනිදා සිට සැප්තැම්බර් 13 වෙනිදා දක්වා කාලය තුළ මාසයක කාලයක් ඔවුන්ට කිසිදු ජාත්‍යන්තර තරඟාවලියක් නැහැ. ඒ අනුව එම කාල සීමාවෙදී පැවැත්වෙන කැරිබියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකේය ක්‍රීඩකයන් නිදහස් කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඉන් අනතුරුව සැප්තැම්බර් මාස 13 වෙනිදා ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතයි 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා.
දැන් අපි සූදානම් පාපන්දු ක්‍රීඩාව දෙසට අවධානය යොමු කරන්නට. පසුගිය ජූනි 14 වනදා රුසියාවේදී ආරම්භ වුණු 2018 පාපන්දු ලෝක කුසලානයේ නිමාවට පත්වීමට නියමිතයි මේ සතියන්තයේදී. මේ සතියන්තයේදී පැවැත්වීමට නියමිතයි මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය. ප්‍රංශය සහ ක්‍රෝේෂියාව අතර ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් නම් ඉරිදා මධ්‍යම රාත්‍රියේදී, එහෙමත් නැත්නම් සඳුදා උදෑසන 1ට මෙම තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා මොස්කව්හිදී. පසුගියදා ප්‍රංශය සහ බෙල්ජියම් අතර පැවති අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණයක් වුණේ ප්‍රංශයට. අනතුරුව ක්‍රෝේෂියාව සහ එංගලන්තය අතර තරගයෙන් එංගලන්තය පරාජයට පත් කරමින් ක්‍රෝේෂියාව ජයග්‍රහණය කරන්නට සමත් වුණා. විශේෂයෙන්ම ක්‍රෝේෂියාව පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ප්‍රථම වතාවට. බොහෝ ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වුණා මෙවර පාපන්දු ලෝක කුසලානේ අවසන් තරගයට එංගලන්තය සුදුසුකම් ලබනු ඇතැයි කියා. කෙසේ වෙතත් ක්‍රෝේෂියාවේ ප්‍රවේගකාරී ක්‍රීඩා විලාශය හමුවේ එංගලන්ත කණ්ඩායම 2-1 ලෙස පරාජයට පත් වුණා. ඒ අනුව ක්‍රෝේෂියාව සහ ප්‍රංශය අතර පැවැත්වීමට නියමිතයි 2018 පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය. කෙසේ වෙතත් ක්‍රෝේෂියානු කණ්ඩායමේ ජයග්‍රහණයෙන් අනතුරුව එරට ජනාධිපතිනිය කොලින්ඩා ග්‍රැබ කිටරොවිච් මහත්මිය විශේෂ ප්‍රකාශයක් කළා. තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය පිළිබඳව විශ්වාසය තබාගෙන මේ තරඟාවලියට ඉදිරිපත් වූ බව මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රෝේෂියානු ජනාධිපතිනිය.
I can't even describe that in words. I'm extremely proud of our team, and I'm extremely proud of my people and of Croatia because everybody gathered around the same goal. It's a sports victory, but nevertheless, it shows that we can be among the best. We of course, hope for the victory, and we believed in victory.
ඒ ක්‍රොයේෂියානු ජනාධිපති නියම පෙර සඳහන් කළ පරිදි ඉරිදා මධ්‍යම රාත්‍රියේදී ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් නම් එළබෙන සඳුදා උදෑසන 1ට ප්‍රංශය සහ ක්‍රොයේෂියාව අතර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ පැවැත්වීමට නියමිත ප්‍රංශය පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි වතාව ඔවුන් මීට පෙර 1998 වසරේදී පාපන්දු ලෝක ශූරතාවයේ හිමි කරගන්නට සමත් වී තිබෙනවා මෙවර ඔවුන් අවසන් තරගයට ප්‍රවිෂ්ට වන්නේ දෙවැනි වතාවටත් පාපන්දු ලෝක කුසලානේ හිමි කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ක්‍රොයේෂියාව කිසිදු අවස්ථාවක පාපන්දු ලෝක කුසලානේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ නැහැ. කෙසේ වෙතත් ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ වතාවේදී තමන්ගේ උපරිම ශක්තිය යොදා ගනිමින් පාපන්දු ලෝක කුසලානේ තමන්ගේ රටට හිමි කර දෙන්නට. විචාරකින් සඳහන් කරන ආකාරයට මෙම තරගාවලිය තුළ වැඩි වාසියත්තේ ප්‍රංශයටයි. කෙසේ වෙතත් ක්‍රීඩාවේ අවසන් ප්‍රතිඵලය අවිනිශ්චිතයි. අපි බලමු එළබෙන ඉරිදා මධ්‍යම රාත්‍රියේදී කුමන කණ්ඩායමද මෙවර 2018 පාපන්දු ලෝක කුසලානේ හිමි කරගන්නේ කියලා. එහෙමනම් අද ක්‍රීඩා පිටියේ තතුවිත්ති නිමාවට පත් කරන්නට සූදානම්. එළබෙන සතියේදී තමයි මු ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිත්ති සමග.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.